ගරු සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, හදිසි නීතිය සහ අත්‍යවශ්‍ය සේවා පනත පිළිබඳව විවාදයට ගැනෙන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ විපක්ෂයේ නියෝජනය කරන පී සත්‍යලිංගම් මන්ත්‍රීතුමන්ගේ යම් සැකයක් තිබ්බා. මේ හදිසි නීති දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සිදු කරන්නට සැලසුම් කරන ලද්දක්ද කියලා විශේෂයෙන් මෙතුමට මතක් කරන්නට ඕනේ. දීර්ඝ කාලයක් අපේ රටේ පාලකයෝ තමන්ගේ පාලනයට එරෙහිවන, තමන්ට සවන් නොදෙන, තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ අතකොළු බවට පත් නොවන ජනතාවට එරෙහිව නීති රීති අනපනත් ක්‍රියාත්මක කරපු ඉතිහාසයක් තිබේ. එනිසා සත්‍යලිංගම් මන්ත්‍රීතුමන්ට මතකට එන්නට ඇති යාපනයේ පුස්තකාලයේ ගිනිබත් කරපෙව්වා අහිංසක දෙමළ මුස්ලිම් සිංහල තරුණ දරුවෝ ඝාතනය කරපු ඉතිහාසය. එනිසා එතුමාගේ සැකය සාධාරණ සැකයක්. නමුත් ගරු සභාපතිතුමියනි, අපේ ජනාධිපතිතුමා කිව්වා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරන්නට අවලංගු කරන්නට කිසිසේත්ම මේ හදිසි නීති අනපනත් පාවිච්චි කරන්නේ නැහැ කියන එක. ඒ වගේම ගරු සභාපතිතුමියනි, අපේ ගරු විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරා රුපියල් 25,000 50,000 බෙදන්න හදිසි නීති අවශ්‍යද කියලා. අපි කියනවා 25,000 50,000 බෙදන්න හදිසි නීති අවශ්‍ය නැහැ. හැබැයි ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ආපදාවට ලක්වෙච්ච ජනතාවට යම් සහනයක් දෙනවා කියපු ගමන් විපක්ෂ නායකතුමා යනවා කොහේරි ගිහිල්ලා සුරකුම් මධ්‍යස්ථානයකට ගිහිල්ලා ජනතාව අතරට ගිහිල්ලා මේ සහන ලැබුණද කියලා ඉතා ඉක්මනින් විමසලා ඒ ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කරනවා, ජනතාව අතර කලබලයක් ඇති කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමියනි, මේ හදිසි නීති අනපනත් ජනල්ලා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා බලාත්ම කිරීමක් කළා තියෙන්නේ එක පැත්තකින් මේ ජනතාව නොසන්සුන් කිරීම, පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව නැවත නැවත මේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම ගිහිල්ලා නොසන්සුන් කිරීම අපි වළක්වා ගැනීම කරන්නට ඕනි. ඒ වගේම ගරු සභාපතිතුමියනි, මේ විපක්ෂ නායකතුමා විරල සංරක්ෂණ නීතිය භාවිතා කළා හාමුදුරුව අත්අඩංගුවට අරන් තියනවා කියනවා. තව කෙනෙක් කියනවා හදිසි නීතිය භාවිතා කළා හාමුදුරුව අත්අඩංගුවට අරන් තියනවා කියලා. හැබැයි අපි විපක්ෂ නායකතුමාට මතක් කරන්නට ඕනේ, ගමකට ගිහිල්ලා හාමුදුරුව තරුණ දරුවන්ට කිව්වනම් යුක්තිය සාධාරණ වෙනුවෙන් හඬ නගපල්ලා කියලා ඒ හාමුදුරුවන්ට නැවත පන්සලට වඩින්න දුන්නේ නැති කාලයක් තිබ්බා. ධර්මචක්‍රේ දාලා සිවුර ගලවලා දෙන්න පුළුවන් දෙතිස් වදේ දීලා මරලා දාපු ඉතිහාසයක් තිබ්බා. ඒ ඉතිහාසය මෙහෙවුවේ එතුමාගේ තාත්තා කියලා කළු වකුරෙන් මේ රටේ ඉතිහාසයේ ලියවිලා තිබෙනවා. ඒ නිසා එදා එතුමාට නැතිවෙච්ච වේදනාවක් කිඹුල් කඳුළු අද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා හෙළනවා ගරු සභාපතිතුමියනි, විපක්ෂ නායකතුමා. ඒ වගේම එතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, අධ්‍යාපනයේ සිදුවන සාධනීය පරිවර්තනයේ පිළිබඳව විවිධ අවස්ථාවල විවිධ මතවාද නියෝජනය කරා. විශේෂයෙන්ම අපි දන්නවා දීර්ඝ කාලයක් අපේ අධ්‍යාපනයේ හැමදාම තිබ්බ මතවාදයේ උනේ රටේ අධ්‍යාපනය පෞද්ගලිකරණය කරන්නට යනවා කියලා. හැබැයි මෙවර කිසිදු වචනය ශබ්දකෝෂෙන් ඉවත් වෙලා ගියා අධ්‍යාපනය පෞද්ගලිකරණය කරන්න යනවා කියන එක. ඒකට හේතුව ගරු සභාපතිතුමියනි, 2026 අයවැයෙන් අපේ අධ්‍යාපනයේ සාධනීය පරිවර්තනයක් කරන්න රුපියල් මිලියන 25,000ක් වෙන් කළා තියෙනවා. දෙමාපියන්ගේ අධ්‍යාපන බර අඩුකරන, දරුවන්ගේ අධ්‍යාපන දුක අඩුකරන රුපියල් මිලියන 25,000ක් වෙන් කළා තියෙනවා. ඒ රුපියල් මිලියන 25,000න් රුපියල් මිලියන 17,000කට වැඩි ප්‍රමාණයක් වෙන් කරා පාසල්වල යටිතල පහසුකම් දියුණු කරන්න. විෂයමාලා සංවර්ධනයේට රුපියල් මිලියන 6,000කට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම මානව සම්පත් සංවර්ධනයේට මිලියන 1,000කට වඩා වැඩි ප්‍රමාණයක්. එවගේම ඇගයීම් හා තක්සේරු ක්‍රියාවලිය දියුණු කරන්න රුපියල් මිලියන 300කට වැඩි ප්‍රමාණයක් එවගේම මහජනතාව දැනුවත් කරන්න රුපියල් මිලියන 36කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කරා. ඒ නිසා කිසි කෙනෙක්ට අධ්‍යාපන පෞද්ගලිකරණය කරන්න උත්සාහ කරනවා කියන්න බැරි වුණා. අධ්‍යාපනයේ බර දෙමව්පියන්ගෙන් අඩුකරන්න ඒ අවශ්‍ය මූල්‍ය වැය ආණ්ඩුව විසින් දරා ගන්නට කටයුතු කරමින් සිටියා. ඒ වගේම අපේ රටේ විද්‍යාපීඨ 20ක් තියෙනවා. මේ විද්‍යාපීඨ 20 වසර 16ක් එකම විෂය නිර්දේශ උගන්වමින් තිබ්බේ. එනිසා එළියට එන ගුරුවරු අලුත් තාක්ෂණය එක්ක නව දැනුම එක්ක සන්නද්ධ කරන්නට ඕනි. ඒ නිසා පහුගිය කාලේ ගුරුවරු 132,000කට අධික ප්‍රමාණයක් පුහුණු කිරීම සිද්ධ කරා. එක පැත්තකින් මානව සම්පත් සංවර්ධනය කරා. අනිත් පැත්තෙන් භෞතික සම්පත් සංවර්ධනය කරන්න මුදල් ලැබුවා. ඒ වගේම 2007න් පස්සේ අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීම සිද්ධ කළා තිබෙනේ. නමුත් 2025දී නැවත බඳවා ගැනීම ආරම්භ කරා. විදුහල්පතිවරුන්ට ස්ථීර පත්වීම් ලබා දීම මේ මාර්තු මාසයේ පෙරාතුව කරන්නට උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා භෞතික සම්පත් වර්ධනය කළා තියෙනවා, මානව සම්පත් වර්ධනය කළා තියෙනවා. ඒ නිසා අලුත් දැනුම පාසල් පද්ධතියට එක් කරන්නට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් හිටියේ. මොඩියුල 106ක් අතර එක මොඩියුලයක සිද්ධ වෙච්ච වරදක් අධ්‍යාපනයේ සම්පූර්ණයෙන්ම අසභ්‍යකරණයට ලක් කරනවා කියලා මේ විපක්ෂ නායකතුමාම තමා කිව්වේ. නිසා මේ වරද සිද්ධ වෙච්ච සැනින් අධ්‍යාපන අමාත්‍යාංශ විදියට ගරු අගමැතිතුමිය විදියට සම්පූර්ණ මැදිහත්වීමක් කළා. මේ මොඩියුලය සම්පූර්ණයෙන්ම සීල් කරන්න කටයුතු කරා. ඒ වගේම ජේෂ්ඨ අතිරේක ලේකම්වරු 3 දෙනෙක් පත් කළා. දින 2ක් ඇතුළත වාර්තාවක් ගත්තා. ෆැක්ට් ෆයින්ඩින් කමිටියක දාලා ඊට පස්සේ රංජිත් ආරියරත්න විශ්‍රාමික ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කරා. මේ මූලික විමර්ශනේ ජාතික අධ්‍යාපන ආයතන හරහා සිද්ධ වුණා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් CID එකට පැමිණිලි කරා මෙතන කුමන්ත්‍රණයක් සිද්ධ වෙලා තියෙනවද කියලා හොයලා බලන්න කියලා. ඒ අනුව පහුගිය දවසේ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අනිවාර්ය නිවාඩු යවුවා. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ කතිකාචාර්යවරයාගේ සහ සහකාර කතිකාචාර්යවරයාගේ වැඩතහනමට ලක් කරා. ඒ නිසා රජයක් විදියට ආණ්ඩුවක් විදියට ඒ ගණ්ඩ තියෙන සියලු ක්‍රියාමාර්ග තියෙද්දි විපක්ෂ නායකවරයා තව දුරටත් ප්‍රකාශ කරනවා අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කරා කියලා. අපි කියන්නේ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්
ආණ්ඩුවට එරෙහි වුණාට කමක් නැහැ. ගරු විපක්ෂ නායකතුමාට කියනවා රටට එරෙහි වෙන්න එපා, රටට එරෙහි වෙන්න එපා. එහෙම රටට එරෙහි වෙනවා නම් අපි කියන්නේ මේ විපක්ෂය රටට සාපයක් වෙච්ච විපක්ෂයක්. ආණ්ඩුවට ගල්මුල් ගහන්න, ආණ්ඩුවට එරෙහි වෙන්න, හැබැයි රටට එරෙහි වෙන්න එපා කියන පණිවිඩය අපි දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, සුලිකුණාටුවේ බලපෑම නිසා ඩොලර් බිලියන 1.4ක රුපියල් වලින් ගත්ත රුපියල් බිලියන 1200ක හානියක් සිද්ධ වුණා. නිවාස ඩොලර් බිලියන 985ක නිවාස හානියක් වුණා. ගොඩනැගිලි වල ඩොලර් මිලියන 562ක හානියක් සිද්ධ වුණා. යටිතල පහසුකම් වල ඩොලර් මිලියන 1735ක හානියක් සිද්ධ වුණා. කෘෂිකාර්මික බිම් වල ඩොලර් මිලියන 814ක හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සරල හානියක් නෙමෙයි. අපේ රටට දරන්න පුළුවන් ආර්ථික හානියක් නෙමෙයි. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා රට ගොඩනගන්නට අවශ්‍ය අවස්ථාවක විපක්ෂයේ භූමිකාව වෙලා තියෙන්නේ මොකද්ද? වතුකම්කරුවන්ගේ වැටුප වැඩි කරපුවාම ඒකට එරෙහි වෙනවා විපක්ෂය. වතුකම්කරුවාගේ වැටුප වැඩි කරා කියලා. ඊට පස්සේ දිට්ඨ සුලිකුණාටුවේ බලපෑමට ලක් වෙලා ඒ පවුල් අසරණ වුණාට පස්සේ ඒ පවුල් වලට දෙන දීමනාව පිළිබඳව ඒක වළක්වන්න පුළුවන් නම් ඒ කරන්න පුළුවන් ඒ සියලු කුඩු කේඩුකම් අඩත්තේට්ටම් කරමින් ඉන්නවා. ඒ වගේම අධ්‍යාපනයේ සාධනීය පරිවර්තනය කරන්න හදනකොට ඒකට එරෙහි වෙනවා. ඇයි? ඒගොල්ලොන්ගේ රැකියා දෙන ස්වභාවය මේ රටේ හැමෝම දන්නවා. උසනම් සිකියුරිටි, මිටිනම් කම්කරු, ඒ විදිහට තමයි ඒගොල්ලෝ රැකියා ලබා දුන්නේ. ඒ නිසා අපි මේ ඉතිහාසය වෙනස් කරලා නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම අපි මේ ආපදාවට ලක්වෙච්ච සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැක ගැනීම සඳහා රජයක් විදියට අපිට කරන්න පුළුවන් උපරිම කටයුතු සිදු කරමින් ඉන්නවා. ඒ අනුව අපි විශේෂයෙන්ම 105 පොලියට රුපියල් මිලියන 25000ක් බැංකුවලට නිදහස් කරලා තියෙනවා. ඒ වගේම දිට්වා සුලිකුණාටුවේ බලපෑමට
කාලය අවසන්
මම අවසන් කරන්න සභාපතිතුමියනි, දිට්වා සුලිකුණාටුවේ බලපෑමට ලක්වෙච්ච කර්මාන්ත කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 10000ක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමියනි, මේ කර්මාන්ත කරුවන් රැක ගැනීම සඳහා අපිට hina වුණා ජාතික ණය සුරකුම් මධ්‍යස්ථානයේ හදනකොට ඇප නැතුව ණය දෙන්න බෑ කිව්වා. අන්න අපි හදලා තියෙනවා. ගිය අවුරුද්දෙත් ඇප නැතුව ණය දුන්නා, මේ අවුරුද්දෙත් ඇප නැතුව ණය දෙනවා. නැවත තිබ්බට වඩා හොඳ රටක් නිර්මාණය කරනවා කියන පණිවිඩය ලබා දෙමින් නියද වෙනවා. බොහොමත්ම ස්තුතියි.